අද මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ 10 වන ශ්‍රේණියේ 9 වන නිපුණතාවය වන පෝෂණ ඌනතා පිළිබඳව. පෝෂණ ඌනතා ගැන කතා කරනකොට ආහාර රටාව ඉතා වැදගත් වෙනවා. නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යාමට නම් අපි ගන්න ආහාර පිළිබඳ සැලකිලිමත් යුතු වෙනවා. නිරෝගී පරපුරක් රටක සංවර්ධනයට ලොකු සම්පතක් වෙනවා. වර්තමානයේ දිහා බලනකොට අපිට ඒක ගොඩාක් පැහැදිලි වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා සිරුර ලබා දිය යුතු ආහාර, ඒවායේ අන්තර්ගතව ඇති පෝෂක හා ඒවා අඩංගු කළ යුතු ප්‍රමාණයන් පිළිබඳව ඔබ මේ වෙන විට දැනුවත් වෙලා ඉන්නවා. කොහොම වුණත් ඔබේ පුතේ විවිධ හේතුන් නිසා දෛනිකව අවශ්‍ය වන පෝෂක ප්‍රමාණාත්මකව නොලැබී යාමට පුළුවන්. පුද්ගලයන්ගේ දුර්වල ආර්ථිකය, ඔවුන්ගේ නොදැනුවත්කම හා නොසැලකිලිමත් බව, පෝෂක අවශෝෂණ දුර්වලතා ඒ අතර ප්‍රධාන හේතු ලෙස පෙන්වා දෙන්න පුළුවන්. විවිධ පෝෂක සිරුරට දෛනිකව අවශ්‍ය ප්‍රමාණයට නොලැබී යාම නිසා ඇතිවිය හැකි රෝග මොනවද කියලා අපි සාකච්ඡා කරලා බලමු. ඔබ දන්නවා දරුවනි, පෝෂ්‍ය පදාර්ථ ප්‍රධාන වශයෙන් මහා පෝෂක, සුත්‍ර පෝෂක කියලා වෙන් කර දක්වන්න පුළුවන් කියලා. එතකොට මෙම පෝෂකයන් ශරීරයට අවශ්‍ය කරන නිසි ප්‍රමාණයන් තියෙනවා. මේ ප්‍රමාණයන් අවශ්‍ය තරමට ශරීරයට නොලැබුණොත් ඒ පෝෂකයන්ගෙන් ශරීරයට ඉටු කරන කාර්ය නිසි ආකාරයට සිදු වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ ආකාරයට දීර්ඝ කාලයක් නොලැබී ගියාම විවිධ රෝග තත්ත්වයන් හට ගන්නවා. එහෙනම් පෝෂණ ඌනතා ඇති වෙනවා. එතකොට පෝෂණ ඌනතාවයක් කියලා කියන්නේ මොකද්ද? සිරුරට දෛනිකව අවශ්‍ය වන කිසියම් පෝෂ්‍ය පදාර්ථයක් හෝ කිහිපයක් නිසි ප්‍රමාණයන්ගෙන් දීර්ඝ කාලයක් තුල නොලැබී යාම නිසා ඇතිවන රෝගී තත්ත්වය ඌනතා රෝග තත්ත්වය කියලා හඳුන්වා දෙන්න පුළුවන්. යම් කිසි පෝෂකයක් ඌන වුණහම ඒවට සුවිශේෂුණු රෝග ලක්ෂණ පෙන්වුම් කරනවා. විවිධ පෝෂක ඌනතා අතරින් සමහරක් ඌනතා තියෙනවා ශ්‍රී ලංකාවේ පෝෂණ ගැටලු බවට පත් වෙනවා. පෝෂණ ගැටලුවක් නොවූ පෝෂණ ඌනතා පිළිබඳ දැනුවත් වීම වැදගත් වෙනවා. එවැනි පෝෂණ ඌනතා පිළිබඳව අපි අධ්‍යයනය කරලා බලමු. එහෙනම් මොනවද ඒ ඌනතා රෝග? පළවෙනි එක අපිට හඳුන්වා දෙන්න පුළුවන් මන්ද පෝෂණය. මොකද දුවේ පුතේ මන්ද පෝෂණය කියලා කියන්නේ? මන්ද පෝෂණය කියලා කියන්නේ ශක්තිය, මහා පෝෂක සහ සුත්‍ර පෝෂක අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ගැනීම නිසා ඇතිවිය හැකි පෝෂණ තත්ත්වය තමයි මන්ද පෝෂණය කියලා හඳුන්වන්නේ. එතකොට මන්ද පෝෂණය සඳහා බලපාන හේතු මොනවද? මන්ද පෝෂණය සඳහා බලපාන මූලිකම හේතුව තමයි ප්‍රාග්ධන හිඟකම්. කියන්නේ අඩු ආදායම් තත්ත්වය. අඩු ආදායම් තත්ත්වයේ පාදක කරගෙන ආහාර ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සහ අවස්ථා නොලැබී යනවා. ඒත් එක්කම මව්වරු සහ දරුවන් සඳහා ප්‍රමාණවත් රැකවරණයක් නොලැබී යනවා. ඒ වගේම අහිතකර ගෘහ පරිසරය, ජල සහ සනීප ආරක්ෂක පහසුකම්, සෞඛ්‍ය සේවා හිඟකම ඇති වෙනවා. ඒ වගේම මන්ද පෝෂණය සඳහා ආසන්නම හේතු විදියට පෙන්වා දෙන්න පුළුවන් ප්‍රමාණවත් ලෙස ආහාර අනුභව නොකිරීම, ආසාදන සහ වෙනත් ලෙඩ රෝග. මෙන්න මේ කියන කරුණු මන්ද පෝෂණය සඳහා බලපාන. හොඳයි දුවේ පුතේ, මන්ද පෝෂණය කිව්වහම මන්ද පෝෂණී ආකාර දෙකක් තියෙනවා. මේ ප්‍රජාව තුළ දකින්න පුළුවන් මන්ද පෝෂණ ආකාර දෙකයි. එකක් තමා කාලීන මන්ද පෝෂණය, දෙවැනි එක තමා තීව්‍ර මන්ද පෝෂණය. මොකද්ද කාලීන මන්ද පෝෂණය හා තීව්‍ර මන්ද පෝෂණය? කාලීන මන්ද පෝෂණය කියලා කියන්නේ ශරීරයට ආහාරයෙන් සැපයෙන පෝෂක ප්‍රමාණාත්මකව දිගු කලක් නොලැබී යාමෙන් ශරීර වර්ධනය අඩාල වීම නිසා ඇතිවන තත්ත්වය කාලීන මන්ද පෝෂණය කියලා හඳුන්වනවා. දරුවෙකුට දිගින් දිගටම ආහාර ලැබුණත් සිරුරේ අවශ්‍යතාවයට සරිලන ගුණාත්මක හා ප්‍රමාණාත්මක බවින් අඩු ආහාර ලැබීම හේතු කොටගෙන මෙම තත්ත්වය ඇතිවෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට සෑම වයස් මට්ටමකදීම වයසට සරිලන උස නොමැතිවීම හෙවත් මිටි බව නැත්නම් කුරු බව ඇතිවෙනවා. තේරුණාද? තීව්‍ර මන්ද පෝෂණය කියලා කියන්නේ කෙටි කාලයක් තුල සිරුරට අවශ්‍ය පෝෂක නොලැබී යාමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන මන්ද පෝෂණය තමයි තීව්‍ර මන්ද පෝෂණය කියලා කියන්නේ. මෙහිදී දක්න ලැබෙන ප්‍රධානතම ලක්ෂණය වෙන්නේ උසට සරිලන බර නොතිබීම. මෙම තත්ත්වය අපි ක්ෂය වීම කියලා හඳුන්වනවා. මෙහිදී මේකේ ප්‍රබල බව අනුව මේ තීව්‍ර මන්ද පෝෂණය ආකාර දෙකකට බෙදෙනවා. එනම් මධ්‍යස්ථ තීව්‍ර මන්ද පෝෂණය හා උග්‍ර තීව්‍ර මන්ද පෝෂණය කියලා. ගං වතුර, නියගය වගේ ස්වභාවික විපත් ඇතිවන අවස්ථාවලදී ආහාර හිඟවෙනවා. මේ ආහාර හිඟය නිසා ඇතිවන මේ තත්ත්වය තමයි අපි තීව්‍ර මන්ද පෝෂණය කියලා හඳුන්වන්නේ. අපි දැන් බලමු මධ්‍යස්ථ තීව්‍ර මන්ද පෝෂණය ගැන විස්තර කරලා. උසට සරිලන බර සම්මත ප්‍රමාණයට වඩා අඩු වීම, එනම් ක්ෂය වීම නිසා ශරීර වර්ධනයට බාධා ඇති වෙනවා. මේ තත්ත්වය ලෙඩ රෝග වලට ගොදුරු වීමේ අවදානම වැඩි කරනවා. ඒ වගේම ඒ අයගේ කායික සහ මානසික වර්ධනයටද බාධා ඇති වෙනවා. ශ්‍රී ලංකාවේ 2010 වර්ෂයේ සිදු කරන ජාතික සමීක්ෂණයට අනුව අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් 13.6% මේ මධ්‍යස්ථ මන්ද පෝෂණයට පෙළෙන බව හොයාගෙන තියෙනවා. එහෙනම් උග්‍ර තීව්‍ර මන්ද පෝෂණය. උග්‍ර තීව්‍ර මන්ද පෝෂණය කියලා කියන්නේ මොකද්ද? අර තීව්‍ර මන්ද පෝෂණයේ අවස්ථාව ඇති වෙලාම ඒක නොසලකා හැරීම නිසා ඇතිවන තත්ත්වය තමයි අපි උග්‍ර තීව්‍ර මන්ද පෝෂණය කියලා කියන්නේ. තේරුණාද? දරුවන් තුළ ඇතිවන තීව්‍ර මන්ද පෝෂණ තත්ත්වයක් ඇති වුණාම ඒක නොසලකා හැරීම නිසා ඒකේ උග්‍ර තත්ත්වයට පත් වෙනවා. මේ තත්ත්වය අපි උග්‍ර තීව්‍ර මන්ද පෝෂණය කියලා හඳුන්වනවා. මේකෙත් අවස්ථා දෙකක් තියෙනවා. මැරස්මස් කෝෂියෝ කෝර් කියන රෝගයන්. මැරස්මස් තත්ත්වය ඇති වෙන්නේ ආහාරයේ ප්‍රෝටීන් සහ ශක්තිය ඌනවීම නිසා. මොනවාද ප්‍රෝටීන් සහ ශක්තිය? අපි කැලරි කියලා කියන්නේ. මින් මේ ඌනවීම නිසා ඇතිවන තත්ත්වය අපි හඳුන්වනවා ප්‍රෝටීන් ශක්ති ඌනතාවය කියලා. උසට සරිලන බර දිගින් දිගටම අඩුවීම නොසලකා හැරියොත් බොහෝ විට දුර්වල වූ දරුවන් මැරස්මස් රෝගී තත්ත්වයට පත් වෙනවා. ඒතොර මැරස්මස් රෝගී තත්ත්වයට පත් වුණාම මේ තත්ත්වයේ තියෙන රෝග ලක්ෂණ මොනවද? කෘෂ වූ ශරීරයක් පවතිනවා. සම වියලීම සහ රැලි වැටීම ඇති වෙනවා. වමනය හා පාචනය ඇති වෙනවා. ජීර්ණය හා අවශෝෂණ දුර්වලතා පවතිනවා. නිතර කුසගින්නෙන් පෙළෙනවා. හිසකේ සඩවීම හා සිනිඳු බව. සිරුරේ ප්‍රතිශක්තිය අඩුවීම. ඒ වගේම මුහුණ මහලු වයස්ගත පෙනුමකින් යුක්ත වෙනවා. ඔන්න මැරස්මස් රෝගී තත්ත්වය ඇති වුණාම පෙන්නුම් කරන රෝග ලක්ෂණ. ඒත් එක්කම දරුවෙකුට ආහාර ප්‍රමාණාත්මකව ලැබුණත් ඒකේ අන්තර්ගත වෙලා තියෙන ප්‍රෝටීන දිගු කාලයක් නොලැබී යාම හේතු කොටගෙන ඇතිවන තත්ත්වය කෝෂියෝ කෝර් කියලා හඳුන්වනවා. මැරස්මස් කියලා කිව්වේ ප්‍රෝටීන් හා ශක්තිය. මේකද කියන්නේ ප්‍රෝටීන් දිගු කාලයක් නොලැබියාම නිසා ඇතිවන තත්ත්වය කියලා කියන්නේ කෝෂියෝකෝර් කියලා. ඒතර මේ තත්ත්වය ඇතිවෙන්න දරුවෙකු බලපාන හේතුව තමයි දරුවෙකුට අතිරේක ආහාර නිසි වයස් ප්‍රමාණය වයසදී හඳුන්වා නොදීම. ඒ කියන්නේ ඔබ දන්නවා දරුවෙක් උපදුනහම මාස 6ක් දක්වා අනිවාර්යයෙන්ම මව්කිරි පමණක් ලබා දෙන්න ඕනි කියලා ඉගෙනගෙන තියෙනවා. ඒතකොට මාස 6න් පස්සේ දරුවෙකුට අතිරේක ආහාර හුරු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. නැත්තම් මෙන්න මේ රෝගී තත්ත්වයන් වලට හේතු වෙනවා කියලා හඳුන්වනවා. ඒ වගේම ප්‍රෝටීන් නැගින් අඩු ආහාර ලබා දීම. මෙන්න මේ හේතුන් නිසා කෝෂියෝකෝර් කියන රෝග තත්ත්වයන් ඇතිවීමට බලපානවා. ඒතර කෝෂියෝකෝර් රෝග ලක්ෂණ මොනවාද? ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා ආසාදන වලට පහසුවෙන් ගොදුරු වෙනවා. බර අඩු වීම හා වර්ධනයේ බාල වෙනවා. සමය හා කෙස්වල වර්ණය තඹ පාට ගන්නවා. උදරයේ ඉදිරිය නිරා වෙනවා. මුහුණ අත පය මෙයා ඉදිමෙච්ච ස්වභාවයක් පෙන්නුම් කරනවා. තේරුණාද? ඒ වුණාට බය වෙන්න එපා පුතේ. මැරස්මස් සහ කෝෂෝකෝර් කියන රෝග තත්ත්වයන් ශ්‍රී ලංකාව තුළ තාමත් දක්නට ලැබෙන්නේ නැහැ. මේ විදිය රෝග වාර්තා වෙලා නැහැ. මෙවැනි රෝග වාර්තා වෙන්නේ නොදුණු රටවල. ඉතාම දිළිඳු ජනතාව අතරින් තමයි මෙන්න මේ කියන කෝෂියෝකෝර් මැරස්මස් කියන රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන අය වාර්තා වෙන්නේ. හොඳද? දැන් අපි කතා කරේ මන්ද පෝෂණය ගැන. ඒ කියන්නේ මහා පෝෂක ඌනතා ගැන. දැන් අපි කතා කරමු සූත්‍ර පෝෂක ඌනතා ගැන. ඒතර සූත්‍ර පෝෂකයක් කියලා කියන්නේ ඔබ දන්නවා දුවේ පුතේ ශරීරයට ඉතා කුඩා ප්‍රමාණවලින් අවශ්‍ය කරනවා. හැබැයි ලොකු මෙහෙයා ඉෂ්ට කරනවා. මේවා අපි සූත්‍ර පෝෂක කියලා හඳුන්වනවා. එහෙනම් මොනවද සූත්‍ර පෝෂක? විටමින් සහ ඛනිජ. එතකොට මේ විටමින් සහ ඛනිජ ශරීරයට අවශ්‍ය ප්‍රමාණය නොලැබී යාමෙන් ඇතිවෙන ඌනතා රෝග තියෙනවා. අපි පළමුවෙන්ම බලමු ඛනිජ ඌනතා. ඛනිජ ඌනතා කියලා කිව්වහම මොනවද ඛනිජ කියලා හඳුන්වන්නේ? යකඩ, කැල්සියම්, ෆොස්ෆරස්, අයඩින්. මතක තියාගන්න, ඛනිජ ඌනතා ඛනිජ විදියට හඳුන්වන්නේ අපි යකඩ, කැල්සියම් හා ෆොස්ෆරස්, අයඩින්. ඊට පස්සේ විටමින්. විටමින් ඌනතා කිව්වහම විටමින් ඒ, විටමින් බි. ඔබ දන්නවා විටමින් බි කිව්වහම බි සංකීර්ණයේ විටමින වර්ග තියෙනවා. අපි බලමු ඉදිරියේදී කතා කරලා. ඊට පස්සේ විටමින් සි, විටමින් ඩි, විටමින් ඊ සහ විටමින් කේ කියන මෙන්න මේ විටමින් ඌන වීමෙන් විවිධ ඌනතා රෝග පෙන්නුම් කරනවා. අපි බලමු පළමුවෙන්ම ඛනිජ ගැන කතා කරලා. ඛනිජයක් කිව්වම යකඩ ඌනතාවේ. යකඩ ඌනතාවේ කිව්වහම යම් පුද්ගලයෙකුගේ සිරුරට අවශ්‍ය යකඩ ප්‍රමාණය නොලැබී යාම නිසා රුධිර හිමොග්ලොබින් ප්‍රමාණය නියමිත අගයන්ට වඩා අඩු වීම අපි හඳුන්වනවා නීරක්තිය කියලා. එතකොට නීරක්තියේ අවස්ථා දෙකක් තියෙනවා. පෝෂණමය නීරක්තිය සහ පෝෂණමය නොවන නීරක්තිය කියලා. පෝෂණමය නීරක්තිය කියලා කියන්නේ රති රුධිරාණු නිපදවීමට අවශ්‍ය පෝෂක වන යකඩ හා වෙනත් පෝෂක ආහාරයේ නොතිබීම නිසා මෙම නීරක්තිය ඇති වෙනවා. එතකොට උදාහරණයක් විදිහට කියනවා නම් යකඩ, තඹ, විටමින් B12, ෆෝලික් අම්ලය, විටමින් C, ප්‍රෝටීන් කියන මෙන්න මේ පෝෂකයන් ආහාරයේ නොතිබීම නිසා ඇතිවන තත්ත්වය අපි පෝෂණමය නීරක්තිය කියලා හඳුන්වනවා. එතකොට පෝෂණමය නොවන නීරක්තිය කියලා කියන්නේ සිරුරේ රතු රුධිරාණු මට්ටම පවත්වා ගැනීම කෙරෙහි බලපාන බාහිර සාධක. එහෙනම් මොනවද බාහිර සාධක? අපිට පෙන්වා දෙන්න පුළුවන් අධික රක්තපාතය. හදිසි අනතුරු වගේ දේවල් වලදී නේද? ඒත් එක්කම දරු ප්‍රසූතියේදී ඇතිවන අධික රුධිර වහනය. ආර්තවේදී ඇතිවන රුධිර අධික රුධිර වහනය. පණු ආසාදන. දරූපත්තර පරතරය අඩුවීම. තැලසීමියාව වැනි රෝග තත්ත්වයන් මෙන්න මේවා බාහිර සාධක කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට කොහොමද අපි නීරක්තිය හඳුනාගන්නේ? මොනවද නීරක්තියේ තියෙන රෝග ලක්ෂණ? හෘද ස්පන්දනේ වේගවත් වෙනවා, මස්තක තබා ගැනීමේ අපහසුතා ඇති වෙනවා, සුදුමැලි බව ඇති වෙනවා, අවධානය යොමු කිරීමේ අපහසුතා ඇති වෙනවා, සුළු කාර්යයන් කිරීමේදී අධික වෙහෙසටපත් වෙනවා, අලස බව ඇති වෙනවා. හොඳයි දුවේ පුතේ, අපි ඊගාවට බලමු. අයඩීන් ඛනිජයක් විදිහට හඳුන්වන අයඩීන්. අයඩීන් කියලා කියන්නේ සිරුරේ වර්ධක හෝමෝනයක් වන තයිරොක්සීන් හෝමෝනය නිපදවීමට අත්‍යවශ්‍ය ඛනිජයක්. මේ හෝමෝනය නිපදවන්නේ බෙල්ලේ සොරාලය දෙපස ඇති තයිරොයිඩ් ග්‍රන්ථිය මගින්. එතකොට දිගු කලක් තුර සිරුරට අයඩීන් නොලැබීම නිසා තයිරොක්සීන් නිපදවීමට ගන්නා උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රමාණයෙන් විශාල වෙනවා. මේ தත්ත්වය අපි ගලගණ්ඩේ කියලා හඳුන්වනවා. එතකොට අයඩීන් ඌණ වුණාම ළමා, ගර්භණී, යෞවන අවදීන් මෙන්න මේ කියන අය පහසුවෙන් ඌණතා රෝගවලට ගොදුරු වෙනවා. අපි පළමුවෙන්ම බලමු ළමා අවදිය. ළමා අවදියේදී අයඩීන් ඌණ වුණාම මොනවද ඇතිවෙන தත්ත්වයන් කියලා. දොර වර්ධනයේ සෙමින් සිදුවීම හෙවත් වර්ධනයේ බාලවීම සිද්ධ වෙනවා. උණ ළමාවදීදී අයඩීන් අඩු වුණාම සිද්ධ වෙන දේවල්. උසින් අඩු වෙනවා. මන්ද මානසික තත්ත්වයන් ඇති වෙනවා. ඒ වගේම උදාසීනව ඉන්නවා. කම්මැලිකමට ඉන්නවා. මෙම රෝග තත්ත්වයන් අපි ක්‍රෙටිනතාවය කියලා හඳුන්වනවා. ඒ වගේම බුද්ධි වර්ධනය හීන වීම. ඔන්න ළමාවදීදී අයඩීන් ඌණ වුණාම ඇතිවන තත්ත්වය. ඒ වගේම ගර්භණී අවදීදී, ඉතාමත් අවදානම් අවදී ගර්භණී අවදී. ගර්භණී අවදීදී අයඩීන් අඩු වුණාම අඩු බර දරූපත් ඇති වෙනවා. ඒ වගේම මන්ද මානසික දරුවන් ඇති වෙනවා. මන්ද බුද්ධික දරුවන් ඇති වෙනවා. සංජානීය ආබාධ සහිත දරුවන් ඇති වෙනවා. ගබ්සවීම සිදු වෙනවා. ඒ වගේම මල දරූපත් ඇතිවීම සිද්ධ වෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු යෞවන අවදියේදී. දුවේ පුතේ ඔබගේ වයසේදී අයඩීන් ඌණ වුණාම ක්‍රියාශීලී බවින් අඩු වෙනවා. සිතීමේ ශක්තිය අඩු වෙනවා. බර වැඩි වෙනවා. නිදිමත ගතියෙන් යුක්තව සම වියලි සහ රැලි වැටීම් ඇති වෙනවා. මලබද්ධය ඇති වෙනවා. හිසකෙස් ගැලවී යාම ඇති වෙනවා. මෙන්න මේ රෝගී තත්ත්වයන් අපි මික්සොඩිමා කියලා හඳුන්වනවා. ඒ වගේම සීතල දරා ගන්න බැරි වෙනවා. ආර්ථවේදී අධික ලෙස රුධිර වහනයක් සිද්ධ වෙනවා. හොඳද දුවේ පුතේ? ඔන්න අයඩීන් ඌණ වුණාම ඒ අවදීන් වලදී ඇතිවන තත්ත්වයන් ගැන මම ඔය කිව්වේ. බලන්න දුවේ පුතේ, ඔබගේ පෙළපොත අධ්‍යයනය කරලා පෙළපොතේ තියෙන ඔබට රූප සටහන් මේවා. අයඩීන් ඌණතාවයෙන් පෙළෙන ලදරුවෙක් කොයි වගේ, දරුවෙක් කොයි වගේද? ගලගන්න රෝගයෙන් පෙළෙන දරුවෙක් කොයි වගේද? ගලගන්න රෝගයෙන් පෙළෙන කාන්තාවක් ඔබ සාමාන්‍යයෙන් දැකලත් ඇති මේවා. රූප සටහන් දක්නවටත් වඩා ඔබ සැබවින්ම දැකලත් ඇති ගලගණ්ඩේ හැදුණුකන් නේද? මේ බෙල්ල ඉදිමිච්ච ස්වභාවයක් පෙන්නලා තින සරාලේ ඉදිරියට නෙරාගෙන ඇවිත් තින ස්වභාවයක් ඔබ දැකලා ඇති නේ? වැඩිහිටියා ළමා අවදී දෙකීම ඇතිවන අයඩීන් ඌණතාවය අයඩීන් පරිපූර්ණ කිරීමෙන් නැතා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඒ වුණාට ගර්භණී අවදීදී ඇතිවන තත්ත්වය අයඩීන් පරිපූර්ණ කිරීමෙන් නැතා තත්ත්වයට පත් කරගන්න බෑ. ඒ වගේම තමයි අලුත උපන් දරුවෙකුගේ අයඩීන් ඌණතාවය ලක්ෂණ අපි හඳුනාගත්තොත් මාස 3ක් වගේ කෙටි කාලයක් තුලදී ඒක අපි නිවැරදි කරේ නැත්තම් ඒකේ මොළයට ස්ථීරවම බලපානවා. එතකොට අයඩීන් කියලා කියන ඛනිජය ඉතාම වැදගත් කියලා ඔබට මං හිතන්නේ තේරෙනවා, වටහා ගන්න පුළුවන්. දැන් අපි බලමු ඊගාව ඛනිජයක් අරගෙන කැල්සියම් හා ෆොස්ෆරස් උනතාවේ. දැන් අපි කතා කරා යකඩ උනතාවේ, අයඩීන් උනතාවේ ගැන කතා කරා. ඊළඟට අපි කතා කරන්න යන්නේ කැල්සියම් හා ෆොස්ෆරස් උනතාවේ ගැන. කැල්සියම් සිරුරේ අස්ථි හා දත්වල මනා වර්ධනයට ක්‍රියා කරන ඛනිජයක්. ඒක ඔබ දන්නවා චූටි කාලේ ඉඳලම නේද? අස්ථි හා දත්වල මනා පැවැත්මට කැල්සියම් වලට අමතරව ෆොස්ෆරස්, මැග්නීසියම් හා විටමින් D ක්‍රියා කරන පෝෂකයන් වෙනවා. එතකොට මේ පෝෂක ඌනතා ළමා වියේදී වගේම වැඩිහිටි සහ මහලු වියේදීත් ඇති වෙනවා. කැල්සියම් ඌනතා ඇති වෙනවා. එතකොට ළමා වියේදී ඇතිවන කැල්සියම් ඌනතා රෝගය අපි අස්ථි විකෘති රෝගය කියලා හඳුනන, නැත්නම් රිකට්ස් කියලා හඳුන්වනවා. මේ රිකට්ස් කියන රෝගය ඇති වුනහම ගැටෙන දණ හිස් සහිත වීම ඇති වෙනවා. දත්තේම පමා වෙනවා. ඒ කියන්නේ ළමා වියේදී ඇති වුනොත් මේ කැල්සියම් ඌන වුනොත් එහෙම. ඇබිදීම පමා වෙනවා. කකුල් බකල් වෙනවා. නේද? ඔන්න ඔය රෝග ලක්ෂණයන් ඇති වෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම කාන්තාවන්ට සිරුරේ අවශ්‍යතාවය අනුව නව යෝන් වියේදී කැල්සියම් ශරීරගත නොවුනොත් ඒක වැඩිහිටි අවධියේදී තමයි බලපාන්නේ. එතකොට වැඩිහිටි අවධියට වෙනකොට අස්ථි මාර්ධවේ හෙවත් ඔස්ටියෝ මැලේසියා කියන ඌනතා තත්ත්වය ඇති වෙනවා. මේ තත්ත්වය ඇති වුනහම අපිට ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ තමයි අස්ථි දුර්වල වීම හා මොරොක් වීම. ඇවිදීමේ අපහසුතා ඇති වෙනවා. පිටකොන්දේ හා දණ හිස්වල වේදනා ඇති වෙනවා. එහෙමනම් දුවේ පුතේ ඔබ යෝන් වියේදී මේ කැල්සියම් ෆොස්ෆරස් කියන අනිවාර්යෙන් ලබාගත යුතු වෙනවා. ආහාර මගින් ලබාගත යුතු වෙනවා. බොහොම පෝෂදායී ආහාර වේලක් ලබාගත යුතු කියලා කියන්නේ ඒකයි. මේ සියලුම පෝෂකයන් අපිට වැදගත් වෙනවා. නේ? අද හෙට ඒ වගේ බලපෑම නැති වුණත් ඉදිරියේදී බලපෑම ඇති වෙනවා. ඒකනේ කියන්නේ නව යෝනියේදී ශරීර නිසි ප්‍රමාණයට කැල්සියම් ශරීරගත නොවුනොත් ඒකේ බලපෑම ඇති වෙන්නේ වැඩිහිටි වියට යනකොට. ඔබට ඇති වෙනවා අස්ථි මාර්ධවේ හෙවත් ඔස්ටියෝ මැලේසියා කියන තත්ත්වය. එතකොට වයස්ගත වීම සමග කැල්සියම් ඌනසාවේ ඇති වුණොත් එහෙම අපිට ඇති වෙන තත්ත්වය අපි අස්ථි ශීනතාවේ හෙවත් ඔස්ටියෝපොරොසිස් කියලා හඳුන්වනවා. එතකොට වයස්ගත වුණාම ඇති වෙන තත්ත්වය අපි අස්ථි ශීනතාවේ හෙවත් ඔස්ටියෝපොරොසිස් කියලා හඳුන්වනවා. මේ තත්ත්වයේදී අස්ථි පහසුවෙන් බක්මවීම, විසන්ධි වීම වලට ගොදුරු වෙනවා. ඒ වගේම අස්ථි ඝනත්වයෙන් අඩු වෙනවා. අස්ථි බිඳිය යාම ප්‍රවණතාවය වැඩි වෙනවා. තොර අපි කතා කරේ ඛනිජ. ඔය දැන් ඛනිජ ගැන අපි කතා කරේ යකඩ, අයඩීන්, කැල්සියම්, ෆොස්ෆරස් වුණු ඛනිජ ගැන කතා කරා. දැන් අපි කතා කරමු විටමින් ගැන. විටමින් කියුවාම මං කලින් කිව්වා විටමින් A, B, C, D, E, K කියලා තියෙනවා කියලා. එතකොට විටමින් ඌනතාවය ගැන කතා කරද්දී අපි පළවෙනි කියන්නේ විටමින් A ඌනතාවය ගැන. විටමින් A ඌනතාවය කියලා කිව්වහම අපිට ප්‍රබලම ලෙස බලපාන්නේ ඇස. ඇසට තමයි විටමින් A ඌන වුණහම ගොඩාක් බලපෑම් ඇති වෙන්නේ. ඊට අමතරව සමේ නිරෝගීතාවය පවත්වා ගැනීමටත්, ශරීර වර්ධනයටත්, අස්ථි වර්ධනය හා ප්‍රජනන හැකියාව කියන මෙන්න මේවා සඳහා බලපෑම් ඇති කරනවා. එතකොට ඇස ගැන කියනකොට මේ කඳුළු ග්‍රන්ථිවල ක්‍රියාකාරී බව අඩු වෙනවා. ඇසේ වියලි බව ඇති වෙනවා. B2 ලප ඇති වෙනවා. ඇස් රතු වීම හා ප්‍රදාහයට පත් වෙනවා. ඇසේ තුවාල ඇති වෙලා ඒ තුවාල ඇතිවීම නිසා ඇස් කාචය විනාශ වෙලා යනවා. විටමින් A ඌනතාවය ඇති වුණහම ඔබ දන්නවා තමස් අන්ධතාවය හෙවත් රාත්‍රී අන්ධතාවය ඇති වෙනවා. ඔබ බලන්න පෙළපොතේ රූප සටහනුත් එක්ක ඔබට මේවා පැහැදිලි කරලා තියෙනවා. ඊගාට අපි බලමු විටමින් B. විටමින් B කියවහම දරුවනේ B කාණ්ඩයක් තියෙනවා. B1, B2, B3, B6, B9, B12 ඔය විදිහට කාණ්ඩගත කරලා තියෙනවා. පළමුවෙන් අපි බලමු විටමින් B කාණ්ඩයේ පළවෙනි එක ලෙස B1 කියලා හඳුන්වනවා. B1 අපි තයමීන් කියලා හඳුන්වනවා. තයමීන් ඌන වුණාම ඇතිවන රෝග ලක්ෂණ. බෙරි බෙරි රෝගය ඇති වෙනවා. හෘද ස්පන්දනය වැඩි වෙනවා. කෑම අරුචි ඇති වෙනවා. අජීර්ණය හා මලබද්ධය, පේශී දුර්වල වෙනවා. ස්නායු ආබාධ ඇති වෙනවා. පාදවල දුර්වල බව හා පාද හිරි වැටීම. මෙන්න තයමීන උනහම ඇතිවෙනවා රෝග ලක්ෂණ විදිහට පෙන්වල දෙන්න පුළුවන්. ඒත් එක්කම B2 කියලා කිය අපි හඳුන්වන්නේ රයිබෝප්ලේවින්. ආලෝකයට මඳ සංවේදී බව, දෘෂ්ටි අපහැදිලි බව, ඇස් කැසීම, ඇස් දැවිල්ල, තොල් රතු පැහැවී පිපිරීම, කට දෙකෙලවර වනවීම උන රයිබෝප්ලේවින් උනහම ඇතිවන රෝග ලක්ෂණ අපිට පෙන්වල දෙන්න පුළුවන්. ඔබට පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන් දුවේ පෙළ පොතේ තියෙන ඔබට වගුවක් ආකාරයට මේ බී කාණ්ඩයේ විටමින් පෙන්වලා තියෙනවා. එතකොට B3 කියලා අපි හඳුන්වන්නේ නයසින්. පෙළග්‍රා රෝගය ඇති වෙනවා. ආහාර අරුචිය හා මානසික ව්‍යාකූලතාවය ඇති වෙනවා. පාචනීය ඇතිවීම, සමහිතුවාල හැට ගැනීම. මෙන්න මේ නයසින් වල රෝග ලක්ෂණ විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඊගාට B6 කියලා කියන්නේ පිරිඩොක්සින්. තුර ඇතිවන රෝග ලක්ෂණ ප්‍රතිදේහ නිෂ්පාදනයේ අඩු වෙනවා. සමීතුවාල හට ගන්නවා. නිරක්තිය හට ගන්නවා. ස්නායුගත ආබාධ ඇති වෙනවා. ඒත් එක්කම B9 ෆෝලික් අම්ලය කියලා අපි හඳුන්වනවා. ෆෝලික් අම්ලය වුණ වීම නිසා කලලයේ ස්නායු නාලයේ සංකූලතා ඇති වෙනවා. බර අඩු වීම, ආහාර අරුචිය, නිරක්තිය මෙන්න මේ කියන රෝග ලක්ෂණ හට ගන්නවා. ඒත් එක්කම B12 කියලා කියන්නේ සයනක බැලමී. සයනක බැලමී නුවණ වීම නිසා රතුරුදුරාණු ශෛල නිපද වෙන නොහැකි වෙනවා. ස්නායු රෝග ඇති වෙනවා. අලස බව ඇති වෙනවා. ඔය කතා කරේ අපි B කාණ්ඩයේ විටමින ගැන. මම ඊගාට කතා කරනවා විටමින් C. ඔබ දන්නවා විටමින් C අපි හඳුන්වන්නේ ඇස්කෝබික් අම්ලය කියලා. කොට ඇස්කෝබික් අම්ලයේ උණවීම නිසා සිරුරේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. තුවාල සුව වීම පමා වෙනවා. දත් මුල් වලින් ලේ ගැලීම එන. පාදවල වේදනාව. විතුරු මාස් වනවීම. දත් වැටීම. මෙන්න මේ රෝග ලක්ෂණ ඇති කරනවා. එතකොට මේ රෝග ලක්ෂණත් එක්ක විටමින් C උණුනහම ශීතාද රෝගේ හේවත් ස්කර්ව් ඇති වෙනවා. දරුවන්ට ඇතිවන උණතාවේදී නියමිත ලෙස ශරීර බර වැඩි නොවීම, ශරීරයේ සුදු මැලවීම, ආහාර අරුචිය, විටමින් C උණතාවේ නැත්නම් ඇස්කෝබික් අම්ලය උණුනහම ඇතිවෙන රෝග ලක්ෂණ ඔය කිව්වේ. ඊගාට මම පැහැදිලි කරනවා විටමින් D. කොලිකැල්සිෆෙරෝල් කියලා අපි හඳුන්වනවා. එතකොට විටමින් D උණුනහම අපිට අස්ථි වර්ධනය සඳහා කැල්සියම් හා ෆොස්ෆරස් සමග විටමින් D ක්‍රියා කරනවා කියලා කිව්වා. කලින් අපි කිව්වා අස්ථි විකෘති රෝගය නැත්නම් රිකට්ස් ඇති වෙනවා කියලා. එතකොට මේ විටමීනේ බලපානවා. නේද? ඒකට හේතු වෙන්නේ කැල්සියම් හා ෆොස්ෆරස් අවශෝෂණය සඳහා විටමින් D උපකාරී වීම තමයි. ඊගාට මං කියන විටමින් K ටොකොෆෙරෝල් කියලා හඳුන්වනවා. ප්‍රාග්පර්ණත දරුවන් තුල නීරක්තිය ඇතිවීමට මෙම විටමින් උණතාවය හේතු වෙනවා. අධික ලෙස උණතාවය ඇති වන විට උදර පේශීන්ගේ වේදනාව ඇති වෙනවා. ඊගාට විටමින් K නැප්තකොවිනෝන් කියලා අපි හඳුන්වනවා. මේදහා මේද ද්‍රව්‍ය විටමින් අවශෝෂණයට බාධා ඇති වන අවස්ථාවන් හැර විටමින් K උණතාවය වැඩිහිටියන් තුර එතරම් බහුලව දක්නට ලැබෙන්නේ නැහැ. මෙහිදී අන්ත්‍රතුලට පිත්තුෂ ගලා යාම අඩුවීම විටමින් K අවශෝෂණයට බාධාගෙන දෙනවා. එතකොට විටමින් K උණතා ලක්ෂණ පහළ වෙන පුළුවන්. විශේෂයෙන්ම දැකියගේ රෝග ලක්ෂණ වෙන්නේ රුධිරයේ කැටගැසීම පමා වෙන එක. රුධිරයේ කැටගැසීමට අපිට විටමින් K අවශ්‍ය කරනවා. නේ? ඔබ දන්නවා ප්‍රෝතැබ්බීන් නිපදවීමට විටමින් K අවශ්‍ය වෙනවා කියලා. ඒත් එක්කම ඇතැම් අලුත උපන් බිරිඳුන් තුන රක්තපාතයේ තත්ත්වයන් ඇති වෙනවා. තේරුණාද විටමින් K ඌනතාවය ගැන කිව්වේ? හොඳයි දරුවනේ, මම අද කතා කරේ පෝෂණ ඌනතාව ගැන. එතකොට මං කිව්ව පැහැදිලි කරා ඔබට පෝෂණ ඌනතාවයක් කියන්නේ මොකද්ද. ඊට පස්සේ කිව්වා මන්ද පෝෂණී ගැන. මන්ද පෝෂණී ආකාර දෙකක් ගැන කිව්වා, කාලීන මන්ද පෝෂණය හා තීව්‍ර මන්ද පෝෂණී. ඒකින් එකට මම පැහැදිලිව විස්තර කරලා දුන්නා. ඊට පස්සේ සූත්‍ර පෝෂක ඌනතාව ගැන කිව්වා. නේද? පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. ඔබට වඩාත් අවබෝධ කරගන්න පෙළ පොත තියෙනවා දරුවනේ. ඔබ මේ දවස්වල හොඳට පෙළ පොත අධ්‍යයනය කරන්න නේ. ඔබට ගැටලුවක් තියෙනවා නම් පෙළ පොතින්ම අධ්‍යයනය කරලා ඔබට ඒක විසඳගන්න හැකියාව තියෙනවා මං හිතන්නේ මේ වෙනකොට.